ගරු රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක කාලයක් ලැබෙනවා.
ගරු මූලාසන ඔබවන ගරු මන්ත්‍රීතුමනි, ප්‍රථමයෙන්ම අලුත් අවුරුද්දෙන් පස්සේ ඉස්සරලාම පාර්ලිමේන්තු සැසිවාරයේ පාර්ලිමේන්තු අමාත්‍යාංශය කරන දවස නිසා අභියෝග සියල්ලම ජයග්‍රහණය කරගත හැකි සාර්ථක වසරක් බවට පත්වෙන්න කියන ප්‍රාර්ථනය කරන ගමන් මම හිටියේ අද දවසේ පෝට් සිටි එක සම්බන්ධව අපි කතා බහ කරන දවස. පෝට් සිටි එක සම්බන්ධව වසර ගණනාවක් තිස්සේ අපි පාර්ලිමේන්තු විවාද කරා. ඒ පිළිබඳව අපි සංවාද ඇති කරගත්තා. ඒ වගේම යෝජනාවලින් විද ව්‍යාපාරිකයින් දිරිගන්වන්නට, ආයෝජකයින් කැඳව ගන්නට අපි විශාල උත්සාහයක් රටක් විදිහට දරුවා. අපි ලොකු ආයෝජනයක් රටයි අපේ රටේ මුහුද ගොඩ කරලා අරගෙන අපි ලෝකයේ අනිකුත් ව්‍යාපාරික වසරගේ වශයෙන් තරංකාරීත්වයක් දෙන රටවලුත් එක්ක තරඟ කිරීමට හැකිවන ආකාරයෙන් යම්කිසි කාලවකවානුවක නිර්මාණය කරපු අපේ භූමි භාගයක්. ඉතින් මේක වෙනම විශේෂ ආර්ථික කලාපයක් විදිහට කටයුතු කරන්නට තමයි සූදානම් කළ තියෙන්නේ. ඒකට පිළිබඳව විවිධ චෝදනා මම හිතන්නේ පහුගිය කාල පුරාවටම එල්ල වුණා. විපක්ෂයේ ඉඳගෙන ඔබතුමාලා ඉතින් දැන් කොහොම හරි කමන්නෑ, මේක කාන්තාරයක් විදිහට පවත්වාගෙන යනවා වෙනුවට ඔබතුමාලා මේ ගේන සහන ප්‍රමාණය අඩු කරලා හරි ව්‍යාපාරිකයින් ගෙන්වා ගැනීම, මේක කාන්තාරයකින් ඔබට ගෙනිහිල්ලා අපේ රටේ ආයෝජකයින් පැමිණෙන, අපේ රට දිසාවට ජාත්‍යන්තර අවධානය යොමු වෙන කලාපයක් බවට පත් කරන්න ඔබතුමාලට හැකියාව ලැබෙන්න කියන එක මේ ප්‍රාර්ථනා කරන ගමන්ම මම හිතන්නේ මේ පිළිබඳ චෝදනා කරනකොට මම හිතන්නේ යන්තම් සීගිරි ගල බේරුණා. ඔබතුමාලාගේ නායකතුමා කතා කරේ මේක ගොඩ කරගන්න සීගිරි ගලක් මදි වෙනවා කියලා. සීගිරි ගල බේරගත්තට දැන් අද වෙන ගල් කර්මාන්ත කරුවෝ ගැන කතා කරන්න වෙලා තියෙනවා. දැන් අපේ 6 වසරේ ඉංග්‍රීසි පොතටත් මේ ගල් කර්මාන්ත ආප්පකඩ එහෙම තමයි අවිලා තියෙන්නේ. දැන් මේ ඒ වගේ තැනකට ගෙනියන්න මේ කටයුතු කරන්නේ මොකද්ද? මේ අපේ රටේ කතා කරගෙන ආපු අපේ රටේ තියෙන සංස්කෘතිය, අපේ අධ්‍යාපන රටාව කොහාටද මේ අපි විශ්වාස කරපු? JVP එකෙන් ඔබට ගිහිල්ලා NPP එක තුල අධ්‍යාපනයක් තියෙන රට පිළිගත්තු නායිකාවක් විදිහට වූ අපි අග්‍රාමාත්‍යතුමියට තමයි විශේෂයෙන්ම මේකේ චෝදනාව එල්ල වෙන්නේ. එතුමියගේ අමාත්‍යංශය, අනිත් පැත්තෙන් එතුමිය සමාජය තුල පෙනී සිටපු කාරණාවක් තමයි මේ පොත අස්සේ මතුවෙන්නේ. ඒ නිසා මේ පිළිබඳව ආණ්ඩුවට ලේසියෙන් පැනලා යන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා අපි ගල් කර්මාන්ත ගැන මං ගත්තා, මම අවුකන ඉපදුණු හැදුණු වැඩුණු කෙනෙක්. අපි හෙළයේ ගල් කර්මාන්ත ගැන හොඳ ප්‍රසිද්ධ අපේ ඉතිහාසයක් තියෙන ඇගේ හැකි ආඩම්බර විය හැකි කර්මාන්තිමිච්ච රටක පුරවැසියෝ විදියට අද අපිට කතා කරන්නටලා තියෙන්නේ මේ කවදාකවත් අහපු නැති වෙබ්සයිට් ගැන. අපේ අධ්‍යාපන ක්‍රමයට මේ ඇතුළත් කරන්න දන්නේ වෘත්තීය අධ්‍යාපනයට ගෙනියන්න තමයි අපි කතා කරන්නේ. අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි කියන එක සංවාදයක් නැහැ. ඒක ඇති කරගත්තාම ඒක දවල පත්‍රිකාවක් මගින් ඇවිල්ලා මේ පාර්ලිමේන්තුව දැනුවත් කරලා මේක රටේ සංවාදයක් ඇති කරලා ඒ තියෙන ගුණාත්මක දේවල් අරගෙන නරක දේවල් හැලීම තමයි අපි ඉතිහාසය පුරාට සිද්ධ වුනේ. හැබැයි දැන් අද මොකද්ද? ඒවා මුකුත් නැතුව කෙලින්ම print කරලා දරුවන්ගේ අතට යන්න තමයි වැඩ කලස්සුවේ. එතකොට මේක පුහුණු වීම කරා දවස් ගානාවක්, අනිකුත් විෂයමාලාවත් එක්ක පුහුණු කරා. හැබැයි මේ ඉංග්‍රීසි පුහුණු වෙච්ච යාට විතරක් මුදල් ගෙවීමත් සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ සියල්ල හරහා පේනවා මේකට විතරක් විශේෂ අවධානයක් ආණ්ඩුව පැත්තෙන් නැත්නම් මේ අධ්‍යාපන අමාත්‍යාංශය පැත්තෙන් අමාත්‍යවරියගේ පැත්තෙන් යම්කිසි බලපෑමක් තිබුණද කියන කාරණේ තියෙනවා. දැන් CID එකට ගිහිල්ලා හොයන්න කටයුතු කරන්නට කලින් මේ පිළිවෙත හොයන්න කටයුතු කරා නම් මං හිතන්නේ මේ පිළිවෙත විවිධ වායයක් ඇතුව කටයුතු කරන අපි බලාපොරොත්තු වෙන අපි වෘත්තීය අධ්‍යාපනයට ගෙනියන්න ඕනේ. හැබැයි ගණිකා ව්‍යාපාරයට නෙමෙයි අපි ගෙනියන්න ඕනේ. ගණිකා වෘත්තියද මේ නීතිගත අපි ආයෝජනය කරන්න වත්කම් නැති රටක් විදියට ශරීරයේද මේ ඔබතුමාලගේ ආණ්ඩුව තුල බලාපොරොත්තු වෙන්නේ අපේ වෘත්ති අධ්‍යාපනයට ගෙනහිල්ලා අපි ආයෝජනය කරන දන්නේ මේ කර්මාන්තශාලාවටද? ඒ නිසා මේ අපේ සංස්කෘතිය ආරක්ෂා කරගෙන මෙවැනි දේවල් සිදු නොවීමට ආණ්ඩුව විදිහට කටයුතු කරන්න කියන කාරණේ සහ අපි දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා මේ ආණ්ඩුවේ මේ අධ්‍යාපන ප්‍රතිපත්තිත් එක්ක තමන්ගේ දරුවන්ට අත් වෙන ඉරණම පිළිබඳව අවධානයෙන් සිටින්නට කියන කාරණේ. මේක නිකන් එකපාරමාවක් කියන්න බෑ, කරුණුකාරණ ගණනාවක් නිරන්තරයෙන් මේ පැත්තෙන් කියවුණා. දරුවන්ගේ අතර 5000 දෙනෙක් ලිංගික අධ්‍යාපන ලබන්න අයිතියක් තියෙන කතාව, ලිංගිකව ඇසිරෙන්න ගුරුවරුන්ට දඬුවම් කරන්න බැරි වෙන, දෙමව්පියන්ට දඬුවම් කරන්න බැරි වෙන, මේ වගේ කරුණු කාරණා ගොඩක් අස්සේ මේක ඔටෝමැටිකලි මේකට වැරදිලා වැටුණා කියලා අපිට කියන්න බෑ. නිසා අපේ රටේ සංස්කෘතිය විනාශ නොකර කටයුතු කරන්න කියන කාරණේ වගේම අලුත් අවුරුද්දේ අපි අභියෝග ගණනාවකට මුහුණ දෙන අතරේ දැන් අය අලුත් ප්‍රශ්නයකට මාලිමා විදිහට අපි ගොඩ කරන්න හදනවා, නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ විදිහට ගොඩ කරන්න හදනවා.
දැක්ක අපි වෙනිසියුලාවේ ප්‍රශ්නේ. වෙනිසියුලාවේ ප්‍රශ්නේ එනකොට ජනතා විමුක්ති පෙරමුණට මේ තියෙනවා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රකාශය එකක්. ඒ වගේම විදේශ කටයුතු අමාත්‍යාංශයේ තියෙන එකක්. මේක ලංකාවේ ජනතාවට ප්‍රශ්නයක් නෑ. අපේ ඔබතුමාලගේ ඡන්දදායකින්ට මෙහෙම කියලා අන්දන්න පුළුවන්. හැබැයි ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරනකොට මේ රටේ සහ ලෝකේ හැමෝම දන්නවා මේ ආණ්ඩුවේ ප්‍රධාන කොටස්කරුවෝ ජනතා විමුක්ති පෙරමුණ කියලා. එසා ජනතා විමුක්ති පෙරමුණේ අදහස් ප්‍රකාශ කරනකොට රට ගැන හිතලා දැන් අබ්දුල් ආණ්ඩුව විදිහට හිතන්න පුළුවන් නම් ජනතා විමුක්ති පෙරමුණ අදහස් ප්‍රකාශ කරනකොට සැලකිය යුතුයි කියන එක වගේම දැන් අද ඒකට දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමාටයි ඇමරිකානු තානාපතිතුමියටයි ශ්‍රී ලංකාවේ තලකිලිමත් පුරවැසියන් සහ ගෝලීය ලාංකික ඩයස්පෝරාව කියන මේ ඩයස්පෝරාවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමාට ඍජුවම දැනුම් දීලා තියෙනවා. ඒතකොට ඒ කට්ටියට රිප්ලයි දෙන්නකොට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ තානාපතිනිටත් මේ පිළිබඳ දැනුවත් කරලා ලිපියක් යවලා තිනවා. එතුමිය දැනුම් දීලා තිනවා. තව කෙටි කාලයක එතුමිය මෙහින් අයින් වෙන නිසා නවක එන අලුතෙන් එන තානාපතිතුමිය තුමිය හෝ තුමා මේ සම්බන්ධ ක්‍රියාත්මක කරා. කියන්නේ මොකද්ද මේ නැති ප්‍රශ්නයක් අපේ රට ගොඩනගා ගන්න හදන්නේ? ජනතා විමුක්ති පෙරමුණ මතවාදයක් තියෙන්න පුළුවන්. ඒක වෙනම ප්‍රකාශ කරන්න කියලා මේ එක්කෝ මේක උපක්‍රමශීලව මේකේ මග අරලා ඉන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රකාශ කරනවා ඍජුව ප්‍රකාශ කරනවා. ජනතා විමුක්ති පෙරමුණට එක මතවාදයකුත් ආණ්ඩුවට එක මතවාදයකුත් කියලා දාලා මොකද අපේ රටේ ඔබතුමාලා අපි ඔක්කොම දන්නවා මත්ද්‍රව්‍ය වලට හබ් එකක් විදිහට ලංකාව පාවිච්චි කරනවා. ලෝකේ මත්ද්‍රව්‍ය අරගෙන තොග වශයෙන් ගෙනල්ලා ලංකාවෙන් බෙදා හැරීම සිද්ධ වෙනවා කියන එක අපි දන්නවා. අපේ මත්ද්‍රව්‍ය කිලෝ ගණන් වලින් අහු වෙනකොට මේවා හුඟක් වෙලාවට රට ඇතුළට එනවට වැඩිය අහපව් රටින් අපනයනය වීම තමයි අපි දැක් සිද්ධ වෙන්නේ. ඒතකොට ඒ සියල්ල වෙනකොට මෙවැනි දේවලුත් අස්සේ ඩොන මේ වෙනසියුලාවත් එක්ක මේ මදුරොත් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා කියන එක කර්මකාරණයකට ඔප්පු කරලා මේ ලියුම යවලා තියෙන්නේ. එතකොට මේ හරහා අපේ රටටත් නැවත අභියෝගයකට ලක් වෙන්නේ නැද්ද? ඇමරිකාව, ඉන්දියාව, ඉන්දියන් සාගරයේ ආරක්ෂා පිළිබඳ කටයුතු කරන රටවල තාජනයට අපි ලක් වෙන්නේ නැද්ද? ඒ නිසා මේ මාලිමා රජයට අපි කියන්නේ ඔබතුමාලගේ දේශපාලන මතවාදයන් ඕන එකක් දරාගන්න. හැබැයි මේ වගේ ගමේ අපේ රටේ ඡන්දදායකයෝ රවට්ටන්න කටයුතු කරනවා වගේ ජාත්‍යන්තර රවට්ටන්න කියලා අපේ රට අර්බුදයකට ජාත්‍යන්තර වශයෙන් සම්බාධකවලට ලක් වෙච්ච රටක් බවට පත්කරන කටයුතු කරන්න එපා කියන එක අපි ආණ්ඩුවට මතක් කරනවා. ඒ වගේම අපි දැක්කා ජනාධිපතිතුමා අර කියනවනේ පාර්ලිමේන්තුව පාවිච්චි කරනවලු එතුමා බොරු කියන්නේ. ඒ වගේ ජනාධිපතිතුමා තමන්ලාගේ අර උනාටු වෙනකොට ඉස්සෙල්ලා ක්‍රියාත්මක වෙන්න දෝනේ දේවල් හරියට කරගන්න බැරුව අස්වැය ගියාට පස්සේ වැඩේ උලා අර කොවිඩ් වලට උනා වගේම මේකෙත් වැඩේ කරලා ඒකේ අපහසුතාවයන් වසා ගන්නට නැත්නම් ඒකෙන් පීඩාවට පත් වෙච්ච ජනතාවගේ චෝදනා වලින් වැළපෙන්නට එතුමා ඇවිල්ලා පාර්ලිමේන්තුවේ ඇතුලේ ලොකු කතා ගණනාවක් කිව්වා. තහඩුවක් ගියත් ලක්ෂ 10යි. ඒ වගේ විශාල ජනතාවට අපේක්ෂාවන් කන්දක් ගොඩ නැගුවා. හැබැයි දැන් ඔබතුමයි මමයි දෙන්නම අපේ මූලාශ්‍රයේ ඉන්න ගරු මන්ත්‍රීතුමනි ඔබතුමයි මමයි දෙන්නම අනුරාධපුරයේ ඉන්නේ. එදා ජනතුමා එන දිස්ත්‍රික් සම්බන්ධ කරන කමිටුව අපි රැස් වුණා. ඒකට මමත් සහභාගී වුණා. එතකොට ඒකේ අනුරාධපුර දිස්ත්‍රික්කේ ආපදාවට ලක් වූ පවුල් සංඛ්‍යාව 22,838ක්.
ඔබතුමයි කාලේ තව විනාඩි 2යි ගරු මන්ත්‍රීතුමනි.
822ක් විතර තිබුණා. හැබැයි අද වන්දි දෙන්න තෝරාගෙන තියෙන කීයද? පවුල් 13,000 ගන්න. එතකොට එතනම 10,000කට වැඩි හැල්ලා. ඊගාවට 50,000 දෙන්න. ගෙවල් 22,000 ගානේ අද ඇවිල්ලා තියෙන්නේ 5,300 ගන්න. පාසල් දරුවෝ 10,575ක් විතර ඉන්නවා කිව්වා. හැබැයි අද අපි පාසල් දරුවන්ට දෙන්නේ 4,000 ගන්න. ඉතින් මේ හැල්ලා තියෙන ඇයි? එකක් දේශපාලන උමනාවට, අනිත් පැත්තෙන් මේ ගිහිල්ලා එයාට නොදී ඉඳීමට විවිධ නිර්ණායකයන් නිර්මාණය කළ මේ අය හලන්නට කටයුතු කරනවා. ඒ නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයේ අද අනිත් පැත්තෙන් බලපාන කාරණයක් තමයි අපේ රෝහලේ රේඩියෝ තෙරපි මැෂින් එක පිළිකා රෝගීන්ට විදුලිය අල්ලන්නට තියෙන මැෂින් එක මේ වසරේ ජනවාරි වල ඉඳලා ක්‍රියාත්මක කරන්න නැහැ කියලා ඒක ප්‍රමිතිය අයින් ගිල ඒක ඇල්ලුවාට ඒ රෝගීන්ට ඒක හරිය විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා ජනවාරි වල ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා කියලා තියෙනවා. එතකොට ඒ අලුතෙන් ගොඩනැගිලා හදලා තව ඒව ටෙන්ඩර් කරලා මේ අවුරුද්දේ ඇතුළේ අපිට ලබා ගන්න හැකියාවක් නැහැ. හැබැයි තියෙන එක අක්‍රිය වෙනකොට වසරකට වැඩි කාලයක ඉඳලා මේ ඉල්ලීම් කරන වෛද්‍යවරු තාම බැරිලා තියෙන ආණ්ඩුවට මේකට తాවකාලික හෝ නැත්නම් ඊට වැඩිය කුඩා ප්‍රමාණයක් කර දීලා මොකද අනුරාධපුර දිස්ත්‍රික්කේ තමයි වැඩිම ඒ අපේ රෝහලට තමයි 1600ක් විතර වසරකට අලුත් පිළිකා රෝගීන් මේ සඳහා යොමු වෙනවා. දවසකට 100කට එහා ගියපු ප්‍රමාණයක් මේ රේඩියෝ තෙරපි එකෙන් මේ කරන්ට් එක අල්ල ගන්නට කටයුතු කරනවා. එතකොට මේක ලබා දීමට ආණ්ඩුව කටයුතු කරලා නැහැ. ඒ වගේම තමුත්තේගම රෝහලට ජනාධිපතිමාගේ ගම කියලා කියන්නේ ජනාධිපතිමාගේ දිස්ත්‍රික්කය කියනවා තමුත්තේගම රෝහලේ ඔපරේෂන් ට්‍රීටේ එකට පදවිය රෝහලේ ඔපරේෂන් ට්‍රීටේ එකේ තියෙන බඩු ටික ගේනවා මැෂින් ටික ගේනවා ඇඳන් ටික ගේනවා. ඇයි ජනාධිපතිතුමා ගමන මේ ඒකටවත් අවධානය යොමු කරන්න බැරිද? ඒ නිසා අර අටුව කඩලා පුටුව හදන කටයුතු කරන්නේ නැතුව අනුරාධපුර රෝහලේ අර පිළිකා රෝගීන්ට ඒ කරන මැෂින් එක වගේම අනුරාධපුර රෝහලේ තඹුත්තේගම රෝහලේ ඒ ඔපරේෂන් ට්‍රීට් එක දියුණු කළ යුතුයි. අනුරාධපුර දෙවනියට වැඩිම ලොකුම රෝහල. ඒ නිසා ඒකටත් ඒ අවශ්‍ය අවධානය යොමු කරන්න කියන කාරණේ වගේම අනිත් පැත්තෙන් සිවිල් ආරක්ෂක බටහිරින්ගේ සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. මේ අයට මං හිතන්නේ කිව්වේ 130ක විතර වන්දියක් දීලා අයින් කරන්න කියලා. ඒක සාධාරණ නැහැ කියලා. ඒ කියන්නේ කතිකාවට පත් කරපන්. දැන් ඔබතුමාලා ඇවිල්ලා
මේ
එහාට මෙහාට ඇවදලා මෙයාලට වන්දියකුත් නොදී දාලා යන දැනට පත් කරන්න කටයුතු කරමින් ඉන්නවා. ඒ නිසා මේ අය හුරු වෙලා තිබිච්ච සම්ප්‍රදාය ක්‍රමයක් තියෙන මේ කට්ටිය පිළිබඳ ඔබතුමාට මම විග්‍රහ කරලා කියන්න අවශ්‍ය නැහැ. මේ අය ඒ දිනදා අවශ්‍යතාව වෙනුවෙන් ගමේ හිටපු සාමාන්‍යයට යුද ත්‍රිවක්කුවක් අතුරන්න විතරක් පුහුණුව ලබා දීලා අවශ්‍යතාවයට බදවාගත්තු පිරිසක්. ඒ නිසා මේ පවත්වගෙන ගියා. දැන් ඒ අය අයින් කරන්නට උමනාව තියෙනවා නම් සාධාරණ වන්දියක් දීලා අයින් කරන්න කටයුතු කරනවා. අරුණාම මේ වගේ එහාට මෙහාට ඇදලා ඒ කට්ටිය මානසික වටලා තමන්ගේ සාමාන්‍ය ජීවන රටාව වෙනස් කරලා වෘත්තිය දාලා යන තැනටපත් නොකර කටයුතු කරන්න කියන කාරණේ මතක් කරමින් මගේ වචන ස්වල්පව අවසන් කරන බොහොම ස්තුතියි.